del Coro Santo Nombre del Señor. Nata Sabbatu Nata Sambhasa අපි මුලින් කතා කරපු පැහැදිලි නේ. අපි තමයි කතා කරමු. මේ පොඩි කාරණාවක් තියෙන අපිටම මතක් කරන්නේ. දැන් තම්බෝලාවට වන්දනාන් කියනකොට යම්කිසි ධර්මතාවයක් බලාගෙන හිතේ එකඟ කමකින් මම ඒක කියන්නේ. අතරමඟදී ප්‍රශ්න අහනකොට මට ඒක ටිකක් අපහසු වලට වඩා ඔබලට ඒක බලන්න ඕනේ. කියන්නේ අර නිරායාසයෙන් ස්වභාවිකව හම්බෙන ගැඹුරු කරුණ එන්නේ නැහැ. එතකොට මම කිව්වහම කියවෙන්නේ ගොඩාක් ගැඹුරට යන කාරණා අපහැරියි. ඒ හින්දා ප්‍රශ්න මොනවද තියෙනවා නම් ඒක හිතේ හෝ තියාගෙන ඉන්න. ඒ දේශනාව ඉවරවට පස්සේ ප්‍රශ්න අහනවා නම් ගුරුතුමෝ මහත්තයා හොඳ වෙයි කියන අදහස. මම කලින් මතක කරලා තිබුණා ප්‍රශ්න ඇහුවට මට ගැටලුවක් නැහැ. ඒකට උත්තර දෙන්න බැරි නැහැ බුදුනේ. නමුත් ඒක පාඩුවක් වෙයි කියලා මට හිතෙනවා. එතකොට දැන් අපි පටිසම්පාදයේ සත්‍යඥාන කරනකොට ඇඟලෙම බුදුදහමට දේශනා කරනෝනේ අවිද්‍යා නිරෝධ අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං කියනකොට අපි සිහි කරගන්න ඕනේ වර්තමාන අපේ අද අවිද්‍යා සංකාරය නිසා මේ විඥාන අපතලත් පස් වේදනා කියන ටික ඒ සංකාරට අනුව හදාගෙන ඒ වේදනාව රූපය තණ්හාව උපාදාන වෙන සිද්ධිය ගැන කියන්නේ. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියනකොට වර්තමාන අවිද්‍යා සංකාර නිරුද්ධ කිරීමෙන් ඒ අනුව ගිය විපාක ටික නිරුද්ධ කළා වේදනා ටික නිරුද්ධ කරන සිද්ධාන්තය ගැන ඉස්සතල්ලනවා දේශනා කරන්නේ. මොකද දැන් අපි කිව්වොත් අතීත සංකාරය අවිද්‍යා සංකාර නිරුද්ධ කරන්න පුළුවන්ද? දැන් නිරුද්ධ කරන්න බැහැ. එතකොට අවිද්‍යා නිරෝධ සංකාර නිරුද්ධ කියන සිද්ධිය පෙන්වන්නේ මේ වර්තමාන අවිද්‍යාව නැති කිරීමෙන් කර්ම නැති කළා ඒ අනුව ගිය විපාකයන් නැති කළා මේ සතර අවසන් කරගන්න සිද්ධාන්තය. එතකොට තණ්හාව කියන එක නැති කරනවා නම් නැති කරන්න පුළුවන් වෙන්නේම මොකක්ද? අවිද්‍යා කර්ම කියන දැනකින් වෙනස් කරලා. ඒක මම ඔය කියන්නේ හැමදාම දැන් දරුවෙක් හැටියට දකින තණ්හාව නැති කරන්න පුළුවන්ද කියන්නේ? බැහැ. එතකොට අපිට තණ්හාව කියන එක ඉබේම නැති වෙන පෙනීම කියන එක වෙනස් කරනවා. දරුවා කියන තැනක පවතින්නේ මෙන්න මේ වගේ ඇත්තක් නේද කියලා નિરાයාසයෙන්ම ඇත්ත පේන මානසික මට්ටමක් අපිටව තිබුණොත් දරුවා කියලා පෙනෙන ගතිය නැති වුණොත් එහෙම අපි දරුවා කියන තැනක තියෙන ඇත්ත මෙන්න මේකයි කියලා උත්සාහවන්ත වෙලා වෙලා දකින මට්ටමට ගන්න පුළුවන් වුණොත් අන්තිමට යථාර්ථය තියෙන්නේ දරුවාට තියෙන තණ්හාව නැතු වෙනවා වගේ. දැන් රහතන් වහන්සේ නමක් ගත්තාම ලෝකෙදින කිසි දෙයකට කැමති නැහැ. ඔයගෙ දෙන්නේ අපිට හිතෙන්නේ අපි දරුවන්ට කැමති නෝ රහතන් වහන්සේලා දරුවන්ට කැමති. අපි රන්දේදී මුතුමැණික් වලට කැමති වෙනකොට රහතන් වහන්සේලා රන්දේදී මුතුමැණික් වලට කැමති නැතුව ඉන්නවා. නමුත් රහතන් වහන්සේලා ඇත්තටම රන්දේදී මුතුමැණික් වලට කැමති නැතුව නෙවෙයි ඉන්නේ. අපි රන්දේදී මුතුමැණික් කියලා පරිහරණය කරන දැනක පවතින ඇත්ත දැකලා තියෙනවා. ඇත්ත දැකපු නිසා නොයලිලා ඊට පස්සේ ලෝකෙ තුල තියෙන මොකද්ද? අපිට රන්දේදී හම්බ වෙන තැන තණ්හාව නැතුව ඉන්නවනේ කියන ටිකක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් අපිට වගේම රත්තරන් රිදී පෙනෙද්දි පෙනිලම වටිනාකමකුත් පෙනිල තණ්හාව නොකර ඉන්නව නෙමෙයි. එහෙම ඉඳලා. එතකොට අපිට පෙනෙන විදිහේ වටිනාකමකින් පෙනෙන දර්ශනයම නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි එකමුට කිව්වොත් අපි කියමු දැන් ලස්සනයි ප්‍රියමනාපයි කියන රූපයක් අරන්දී කෙනෙකුට තණ්හාව ඇති වෙනවා නම් කෙනෙක් මේ පෙනෙන දෙයට උද්දෙන් පවතින රූපයේ අසුභ ස්වභාවය මොනවා කියන හොඳට බලලා බලලා එයාට පෙනෙනවත් එක්කම අසුබ සංඥාව ඉදිරිපත් වෙන හිඳ දැන් ඇලෙන්නේ. අපේ මට්ටමට බැලුවොත් මෙච්චර ප්‍රියමනාප රූපයක් හම්බ වෙන තැන අපිට තණ්හාව ඇති වෙද්දී මේ තණ්හාව නැති වෙනවා වගේ පේන්නේ. නමුත් එතකොට එයා දර්ශනය වෙනස් වෙලා හින්දා මේ තණ්හාව කියන එක නැති වෙලා තියෙන්නේ. ඒ වගේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියන තැනින්ම තමයි මේ තණ්හාව නැති වෙන තැනට හදාගන්න වෙන්නේ කියන කාරණාව මතකයි. ඒක පැහැදිලි නේද? තුඹ දැන් මොනවද කියන ප්‍රශ්න මට කවුද ප්‍රශ්න කීපයකට කිව්වා මම ආවහම කියන්නම් ඒකට උත්තරක් කිව්ව මතක නැහැ.
සයිනන්ස් මේක මේ දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි කොහොමද සමානක වෙන්නේ මේකත් එක්ක?
දුක්ඛ සත්‍ය කියලා කිව්වේ දැන් ඔය විඥාන ආව සරයන් පස්සේ වේදනා කියන එකට කියන දුක්ඛ සත්‍ය කියලා. ඒ දුක්ඛ ස්කන්ධයන්ගේ දුක් ස්වභාවය නොදන්නා කම තමයි දුක්ඛේ අඥාන. එතකොට ඒ දුක නොදන්නා කම තිබුණොත් කර්ම රැස් කරගෙන තණ්හාව ඇති කරගන්නව නේද කියන එක නොදන්නා කම තමයි දුක්ඛ සමුදය අඥාන. එතකොට මේ දුක්ඛ ස්කන්ධ ටික පිළිසින්ද දැකලා තණ්හාව මේ කර්ම නැති කළා ඇත්ත දැකලා තණ්හාව නැතිකොට දුක නැතුව නැති වෙනව නේද කියනකොට දුක්ඛ නිරෝධේ මේ ඒ ටික නොදන්න එක තමයි දුක්ඛ නිරෝධය අඥාන. එතකොට මාර්ගය අඥාන කියන කීපෙමයි තියෙන්නේ. දුක්ඛේ දුක්ඛ සත්‍යය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දුක පිළිසිඳ දකින්න. එතකොට දුක්ඛ සමුදය ඥානයක් වෙනවා. මොකද්ද? එහෙනම් මේ විදිහට තමයි දුක හටගත්තේ. දුක්ඛ නිරෝධී ඥානයක් දෙනවා දුක දකිනකොටම. එතකොට දුක්ඛ සත්‍ය කියලා කිව්වේ ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටික ඇත්ත නොදන්නා කම කියන කාරණාව ආරම්භ වීමම සමුදය සත්‍ය ආරම්භය. දැන් අපේ නිකමට කිව්වොත් පටිච්ච සම්පදායේ අවිද්‍යා පත්‍ය සංඛාර සංකල්ප පත්‍ය විඥානං කියලා මේ ටික අඛණ්ඩවම පෙන්නවා. ඊට පස්සේ ජාති ජාතිපත්‍ය ජරා මර ශෝකපද. ඒ කියන්නේ දැන් තියෙන සිද්ධියට මුකුත් කරන්න බෑ. මතු ජරා මර දුක කියන එක ඇති වෙන්නේ කොහොමද කියන කාරණාවයි පෙන්නන්නේ දැන්. මතු මර ජරා මර ශෝකපද දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ කියන තැනක දුක්ඛ ජාති ජරා මර දුකක් කියන මේ දුක්ඛ සත්‍යය. එතකොට මේ දුක ඇති වෙන්නේ හේතු ටික තමයි පටිච්ච සම්පදාය අංග 12ම අර දුක ඇති වෙන්නේ හේතුවක් වෙලා. යම් ඵලයක් විස්තර කරනකොට ඵලයකට තියෙනවා ආසන්න හේතුවට හේතුව, මූල හේතුවට හේතුව කියලා කාරණා ටිකක් තියෙනවා. එතකොට දැන් අපි කියමු මතු ජාති ජරා මරණ කියන හේතුවක් තියෙනවා නම් ඒ හේතුවට ආසන්න හේතුව තමයි භවය කියන එක. එතකොට ඒකට ඒ ආසන්න හේතුවට තමයි තණ්හා උපාදාන. ඊට පස්සේ ඒකට මූල හේතුව තමයි මොකද? අවිද්‍යාව. මූල හේතුවේ හේතුව තමයි ආශ්‍රව. එතකොට දුක හට ගන්නවා කියන සිද්ධිය ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාස කියන තමයි දුක්ඛ සත්‍ය. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ඉතුරු කාරණා 10ම ගත්තම දුක්ඛ සමුදය සත්‍යයි. දුක්ඛ සමුදය සත්‍යයි. ඊට පස්සේ ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධන්ති කියපු තැන ජරා මරණ නිරෝධය තමයි නිරෝධය නැත්නම් නිවන. අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධා කියන ටික තමයි මාර්ගය. ඒතකොට නිරෝධ සත්‍යයි. එතකොට කෙරවල කියන්නේ ඵල දෙකක්. දුක සහ නිවන කියන්නේ ඵල දෙකක්. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස කියලා කිව්වේ දුක නැමැති ඵලයක්. ඒ දුක නැමැති ඵලයට හේතුව තමයි අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලයන් පස්සේ වේදනා කියන ටික. දැන් වර්තමාන ස්කන්ධ ටිකද දුක්ඛ සමුදය සත්‍යයට උදව් වෙලා තියෙන්නේ. ඒකත් මම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට නිරෝධ සත්‍යයට ගත්තහම ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධත්‍ය කියන්නේ නිරෝධය. අජරා මර බව. ජරා මරණ නැහැ නැහැ කියන එකට තමයි අජර අමර කියලා කියන්නේ. ජරා නැහැ මරණ නැහැ. අජර ජරා නැහැ අමර මරණ නැහැ. අජරා අමර කියන එකට තමයි ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාස නිරුද්ධanti නිරෝධ වෙනවා කියන කාරණාව තියෙනවා. ඊගාට හොඳට බලන්න මේ ජරා මරණ දුකේ නිරෝධ වීමත් ජරා මරණ දුකේ ඇතිවීමත් කියන කාරණාව පෙන්වලා තියෙන වර්තමානයේ තමයි. නිරුද්ධanti කියවහ වර්තමානයක අනාගතෙන් කිව්වොත් නිරුද්ධිසanti වෙනවා. ඒ කියන්නේ ජරා මරණ දුක උපද්දවා ගන්නවද නැද්ද කියන කාරණාව කියන එක වෙන්නේ මෙන්න මේ නිසයි කියන එකයි වෙන්නේ. එතකොට පටිසම්පාදයේ අවිද්‍යා නිරෝධයෙන් කියන එකෙන් පෙන්නේ නිරෝධය කියන ඵලය ඇති වෙන හැටි. ඒ නිරෝධය නැමැති ඵලය ඇති කරගන්න තියෙන මාර්ගය තමයි මොකද්ද? අවිද්‍යාව නිරුද්ධ කරන සංඛාර නිරුද්ධ කරන ක්‍රමය. අවිද්‍යාව නිරුද්ධ කරන්න නම් කොහොමද වෙන්නේ? විද්‍යාව උපදවා ගන්න වෙනවා. ඒකයි ඊකාර දුක්ඛ නිරෝධ ගාමනයේ ප්‍රතිපදාවට නමක් කියන්නේ සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාව. විද්‍යාව තියෙනකොට අවිද්‍යාව නැති වෙන්නේ. අවිද්‍යාව නැතිකම විද්‍යාව නැතිකමටයි අවිද්‍යාව කියලා කිව්වේ. එතකොට දැන් අපි දවල් උරයි දෙකම එකට තියෙනවා. දවල් තියෙනවා නම් රැ කියන එක නැහැ. රැ තිබුණොත් දවල් කියන එක නැහැ. ඒ වගේ හැබැයි එකම නම් දෙකත් හඳුන්වන්න පුළුවන්. මේ දවල් කියලා හඳුන්වන්න පුළුවන්, එයාව හඳුන්වන්න පුළුවන් රැ නෙමෙයි කියලා. නේද? දවල්ය හඳුන්වන්න පුළුවන් තව ප්‍රතිපක්ෂ කෙනාගෙන් කියලා. මොකද්ද? රැ නෙමෙයි කියලා. රාත්‍රිය කියන එක හඳුන්වන්න පුළුවන් දැන් අඳුරක් කියලා හඳුන්වන්න පුළුවන්. එලියක් නැහැ ආලෝකයක් නැහැ කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේ අවිද්‍යාව කියන එක අවිද්‍යාවයි කියලා නම් කිව්වොත් හඳුන්වන්නේ නැහැ කි විද්‍යාව නැහැ කියන කමෙන්වත් හඳුන්වන්නේ නැහැ. තේරුණාද? විද්‍යාව හඳුන්වන්න පුළුවන් සම්මා දිට්ඨි නැත්නම් විද්‍යාව කියලා හඳුන්වන්න පුළුවන් අවිද්‍යාව නැහැ කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට අවිද්‍යාව නැහැ කියනකොට හඳුන්වලා තියෙන කාරණාවද? විද්‍යාව. අඳුරක් නැහැ කියනකොට ඒකෙන් හඳුනලා තියෙන කාරණාවද? එළියමයි නේද? අවිද්‍යා නිරෝධෝ කියන එකෙන් හඳුනලා තියෙන කාරණාවද එතකොට? විද්‍යාව නේ. විද්‍යාවයි කියන එකත් හඳුන්වන්න පුළුවන්. විද්‍යාව කියන එක විද්‍යාවයි කියන නමුත් හඳුන්වන්න පුළුවන්. අවිද්‍යාව නැහැ කියන එකනොත් හඳුන්වන්න පුළුවන්. අවිද්‍යා නිරෝධෝ අවිද්‍යාව නැහැ කියලා කියනකොට දැනගන්න ඕනේ අපි එහෙනම් දැන් තියෙන්නේ විද්‍යාව. මොකද එක්කෝ රෑ හෝ දවල් හෝ කියන දෙක තමයි තියෙන්නේ. රෑ දවල් දෙකෙන් තත් නැතුව එකක් තියෙනවා නෑ. එක්කෝ රෑ එක්කෝ දවල්. ඒ වගේ එක්කෝ තියෙනවනම් විද්‍යාව තියෙනවා, එක්කෝ තියෙනවනම් අවිද්‍යාව තියෙනවා. ওই දෙකම නැති එකක් නෑ. එතකොට යන්තනක අවිද්‍යාව තියෙනවා කියනකොට කියලා තියෙනවා මොකද්ද? විද්‍යාව නෑ. ඇත්ත දකින්න නෑ කියලා. අවිද්‍යා නිරෝධය කියනකොට අවිද්‍යාව නැහැ කියනකොට කියලා තියෙනවා විද්‍යාව කියනවා කියලා. ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා කිව්වේ. මොකද දැන් අවිද්‍යාව නැහැ කියන්නේ. දුක්ඛ නිරෝධ ගාමනයේ මාර්ගයේ සම්මා දිට්ඨිය කියන කාරණාව දැනගුවාම එතනදී ක්‍රමයක් තියෙනවා. දැන් අවිද්‍යාව කියන එක නැති වුණාම තමයි සංඛාර නැති වෙන්නේ. අවිද්‍යාව කියන එක නැති කරන්න තියෙන එකම දේ තමයි අපිට මොකද්ද? විද්‍යාව ඇති කරගන්න. විද්‍යාව කියලා කිව්වේ අමුතු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කිව්වට අදහසක් නෙවෙයි. මේ ලෝකයේ හැමදාම පැවතුම හැමදාම පවතින සැබෑම ඇත්ත ඇති හැටි දැකේ. සමාධිත්‍ය. අපි කියමු මේ ස්කන්ධ ටිකේ සැබෑම ඇත්තක් තියෙනවා. දමන ඉදිරි දවස් ටිකේදී ඔයගොල්ලන්ට මේ ස්කන්ධයන්ගේ සැබෑම ඇත්ත, ඒ කියන්නේ අපිට හම්බ වෙන මට්ටම නෙමෙයි ප්‍රතිසන්දි මට්ටමින් අපිට පෙර කර්මයේ විපාක හැටියට උරුම වෙච්ච සැබෑම ඇත්ත මොකද්ද කියන එක කියලා දෙනවා ඉදිරි දවස්වලදී. එතකොට ඊට පස්සේ අපිට තියෙන්නේ තව පැත්තකින් ගත්තාම සීලයක පිළිතුර සමතකම තහනක් වඩමින් නීවරණ ධර්ම දුරු කළා. ඒ නීවරණ ධර්ම දුරු කරගන්න උපකාර වෙනස විදර්ශනා ඥානයකට යුක්ත වෙලා මේ ටික කළාම නීවර ධර්ම දුරු වෙනවා. නීවර ධර්ම දුරු වුණාම ඔන්නෙ හැමදාම පැවතුම පවතින සැබෑම ඇත්ත දකින්නවා. ඒ දැකීමට කියන විද්‍යාවක් සම්මාදිට්ඨිය කියලා. ඒ විද්‍යාව උපන් කල්ලිම අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති වුණොත් කර්ම නැති කරන්නේ කොහොමද? කර්ම නිසා ඇති වෙන විඥාන නම් සලයතන පස්ස වේදනා කියන ටික නැති කරන්නේ කොහොමද? තණ්හාව නැති කරන්නේ කොහොමද කියන එකට උත්සාහයක් ඕනේ නැහැ. ඒ ටික ඉබේම වෙනවා. එකම සිද්ධියයි කියන්නේ. ඈ එතකොට අවිද්‍යාව කියන තැන හොයලා නැති කරන්න විද්‍යාව කියන කාරණාව හොයාගෙන ඉන්න විතරයි අවශ්‍ය. විද්‍යාව කියන එක පහල කරගත්තාම අර චක්‍රය ඔක්කොම නැති වෙනවා. අන්තිමට නතර වෙලා තියෙන්නේ කොතනින්ද? ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායස නිරුද්ධන්ති කියන තැන සාක්ෂාත් වෙලා තමයි නතර වෙන්නේ. අවිද්‍යාව කියන එක ඉතුරු වුණොත් ජරා මරණ දුක කියන එක හදලා නතර වෙන්නේ. එතකොට අපිට තියෙන්නේ හැම වෙලාවෙම වර්තමාන ඇත්ත ඇති හැටි දකින්නවා කියන තැන ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ කියන ටිකෙන් පෙන්නේ ලෝකේ ඉන්න කෙනාට දැන් තම තමන් ගාව තියෙන ඇත්ත නොදකින මානසික මට්ටම සහ ඒ නිසා හටගත්ත කර්ම කියන ටික මිසක අද මේ ස්කන්ධ ටික මෙතෙන්ද ගෙනත් දෙන්න හේතු වෙච්ච පරාවිද්‍යා සංඛාරය නෙවෙයි. පරාවිද්‍යා සංඛාර නිසා ස්කන්ධ ටික හටගත්තා. ඔක තමයි ඇත්ත. ඔක තමයි ජීවිතය. දැන් අද අවිද්‍යා සංකාර කියන මේ වචන ටික ගන්නකොට අර පෙර සිටි ඒකෙ නිදිලා තියෙන්නේ. එතන අද අවිද්‍යාව කියන මට්ටම ඉපදිලා තියෙන්නම පෙර අවිද්‍යා කර්මයට හටගත්ත ටිකේ ඇත්ත නොදකිනකමයි අද අවිද්‍යාව. එතකොට අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියනකොට අපිට ඉලක්ක වෙන්න ඕනේ පටිච්ච සම්පදාය අපිට තේරෙන්න ඕනේ කොතනද? දැන් වර්තමාන චක්‍රය හදාගත්ත තැන. ඒ කියන්නේ මම කියවන්නේ මෙතන ඇත්ත හොඳව කියනකොට අධ්‍යාපී කරන කර්ම ඇතුළු කරගෙනයි දැන් මේ සිත පවතින්නේ. මේ නාම රූප විඥාන නාම රූප සලයන් පස්සේ එදනා කියලා. ඔය ටික ඇත්ත උනේ මේ පැත්තෙන් කර්ම හිමිති සකස් කරගත්තේ නැති කාලෙදි නැති ඇති කරගන්න තාල් මේ විඥාන නාම රූප සලයන් පස්සේ වේදනා කියන ටිකට අනුග්‍රහ දක්වලා තිබි තරා විද්‍යා කර්ම. ඒ ටික අරමුණු කරගෙන තමයි තිබුණේ. ඒ නිසායි කෙර කර්මයේ හැටියට අතපය මේ ටික හැදුවේ. පෙර කර්මයේ හැටියට මේ ටික හැදුනේ මොකද මේ ප්‍රතිසංවිතිත ඒ කර්මය බලාගෙන තියෙන නිසා. ඒ හැදුණු අටපය ආයතන ටිකෙන් දැන් නිමිති ගත්තට පස්සේ දැන් මේ සිත මේ අවිද්‍යාව කර්මය නිසායි පවතින්නේ. එතකොට දැන් මේ අද හැදුනේ ස්කන්ධ ටික පවත්න්නේ දැන් කාම මට්ටමේ. ඒ හින්දා මේ ආයතන ටික ඔක්කොම අපිට කාමයි. යන තත්ත්වයටපත් වෙනවා. එතකොට අදාවිද්‍යා නිරුද්ධ කරලා සංකාර නිරුද්ධ කරලා ඔයගලන්ට කාම මට්ටම අතහැරෙනවා. එතකොට ඔයගලන්ට රූප භව මට්ටම පහළ වෙනවා. දැන් ඒ මට්ටමේ අවිද්‍යා සංකාරයෙන් යුක්තයි. ඊට පස්සේ ඒ මට්ටමේ තියෙන ස්කන්ධ ධාතු ආයතන ටිකේ නොරවටනකොට ඒ මට්ටමේ සංකාරයෙන් තිනුකොට ඒ ස්කන්ධ ටිකේ හිතනගෙනවා. එතකොට ඔයගලන්ට අරූප භව මට්ටම ප්‍රකටයි. එතකොට දැන් ඒ මට්ටමේ අවිද්‍යා සංකාරයෙන් යුක්තයි. ඒ මට්ටමේ අවිද්‍යාව නැති වෙනකොට ඒ මට්ටමේ අවිද්‍යා සංකාරය නැති වෙනවා. එතකොට ඒ මට්ටමේ මේ නිවන කියන එක පිටුතුනේ එක පාටම ලැබෙන්නේ නැහැ. මම ඊයේ මතක් කළේ ආනුපූර්ව ක්‍රියාව, කනුපූර්ව ශික්ෂාව, කනුපූර්ව ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒකයි දැන් මාර්ග හතරක් පළ හතරක් තියෙන්නේ. ඒ නිසායි අනුක්‍රමයෙන් තියෙන්නේ. නැත්නම් එක පාටම රහත් වීමක් වෙන්න පුළුවන්නේ. ඉතින්ලා රූපය කියන එක පිළිසින්න දැකලා කාමය අතහරින්න ඕනේ. ඊට පස්සේ නාම ධර්ම වලට රූපයට හිත තබලා රූපය පිළිසින්න දැකලා කාමය අතහරිනවා. නාමයට හිත තබලා නාම ධර්ම පැත්තට ඇවිල්ලා රූපය අතහරිනවා. නාම ධර්මයන්ගේ පටිච්ච සමුප්පන්න බව තබලා නිරෝධයට හිත තබලා නාම ධර්ම ටික අතහරිනවා. එහෙමයි යන්න වෙන්නේ අපිට. මේක ක්‍රමක්‍රමයෙන් තියෙන්නේ. දැන් මම කිව්වොත් අපිට මේ ඇස් ඉදිරිපිටට එන වර්ණ සටහනක් චිත්‍රයක් කියලා කිව්වොත් ඕගලන්ට ඒක ගැලපෙනවද? පුළුවන් ද පිළිගන්න? බෑ. ඉස්සෙල්ලම කාමය කියන එක මැකෙන්න ඕනේ. ඔය කාමය කියන එක මැකෙනවම ඕගලන්ට වර්ණ සටහනක් කියන එක අයිති. නමුත් මම කිව්වොත් මේ ස්පර්ශ නිසා පහළවන සංඥාව කොයි හම්බ වෙන්නේ කියලා මේක රූපේ නෙමෙයි කියලා කිව්වොත් ඔයගොල්ලෝ පිළිගන්නවද? පිළිගන්න බෑ. එතකොට රූපේ කියන එක යන කාමයේ ඉන්න මට්ටමේ ඉන්න කෙනාගේ කාමයේ අතහරින්න රූපේ පෙන්වන්න වෙනවා. රූපේ අතහරින්න නාම ධර්ම පෙන්වන්න වෙන මේ ස්පර්ශයෙන් උපදින සංඥාවක් කියන එක. ඊට පස්සේ නාම ධර්ම අතහරින්න නම් ස්පර්ශ නිරෝධය පෙන්වන්න වෙනවා. එතකොට ස්පර්ශ නිරෝධය මැදයි කියලා කිව්වේ ඒකයි. එතකොට නිරෝධය. ওই විදිහට තමයි අනුක්‍රමයේ යන්න වෙන්නේ. ඉතින් ඔකට හැම වෙලාවෙම තින් උපකාරී වෙනවා මොකද්ද? සමාධිය. සමාධිය කියන්නේ කොහොමද? ඉතින් ඒ නිසා මේ කරුණු කතා කරන ගමන් දැනගන්න ගමන්ම සමාධිය තෝරන්නේ. දැන් ඔය මේ කියන්නේ ඇත්තටම කල්යාණ මිත්‍ර අසුර කියලා දස කතා වස්තු නිදුකින් අපහසුකින් තොරව අහන වට පිටාවක් පරිසරයක් වෙන්න ඕනේ කියනවා නිතරම හිත වඩන කෙනෙකුට. ඒ කියන්නේ Tamanta ප්‍රශ්නයක් ගැටුවත් උනාම ලියා ගන්නත් ඊට අමතරව හැම වෙලාවෙම කර්ම ජීවන කෙලෙස් ජීවන විදිහේ කතාවන් ඇහෙන පරිසරයක් ලැබෙන්න ඕනේ කියනවා. ඇත්තටම බණ අහනවා ධර්ම සාකච්ඡා කරනවා කියන්නේ විදර්ශනාදී භවනා කරන්න බැරි කෙනාට භවනා කරනවා වගේ වැඩක්. මොකද ඒ නුවණ ටික ටික හරි ඇති වෙනවා. දැන් අපි කියමු මේ ධර්මයේ සම්බන්ධව ඔගොල්ලෝ චුට්ටක් හරි තේරුම් දසමයක් හරි නොදන්නාකම ගෙවුනා. දැන් මුලින්ම නොදන්නාකමක් තිබුණා නම් ඒ නොදන්නාකමේ චුට්ටක් හරි අඩුුනේ නැද්ද? අඩුුනා. ඒ වගේ මේව ටිකෙන් ටික ටිකෙන් ටික මේ කෙලෙස් කෙලිවි යන්නේ. ඒ අඩු වීච් එක කවදාවත් නැති වෙන්නේ නැහැ ආයි. ඒ කිසිම නොදන්නාමකම ගෙවුනා. ඊට පස්සේ තව ටිකක් පැහැදිලි කළොත් තව ටිකක් පැහැදිලි කරගත්තොත් හිතේ වඩලා ඒ මට්ටමේ නොදන්නාකම ගෙවෙනවා. දැන් මාර්ගඵල කියන්නේ ඇත්තටම ඒකයි. දැන් සුවම් පුද්ගලයා ගන්න සුවම් පුද්ගලයාට කියන්නේ නැහැ අවිද්‍යාව තියෙනවා කියලා. මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ සම්මා දිට්ඨි කියලා කියන්නේ. නමුත් සකදාගාමි වෙනකොට එහෙනම් මිච්ඡාදික්කේ නැත්තම් අවිද්‍යාව නැත්තම් සකදාගාමි වෙනකොට ගෙවුනේ මොකක්ද? අනාගාම වෙනකොට රහත් වෙනවා. එතකොට කියන්නේ ආලෝකී අඩු වැඩිකම කියලා විතරයි. ඒ කියන්නේ අඳුරම අඳුරක් තිබුණොත් ඒකට කියනවා කරුවල අඳුර කියලා. හරි, අඳුරක් තියෙන තැනක කුප්පි ලාම්පුවක් පත්තු කළොත් දැන් කුප්පි ලාම්පු එළියක් තියෙන තැනකට කියනවද අඳුරයි කියලා? එළියයි. අඳුර නෑ, එළියයි. ඊට පස්සේ අපි කියමු ලාම්පු 10ක විතර එළියක් තියෙන බල්බ් එකක් දැම්මු අරට වඩා එළියාව. දැන් ඒකට මොකද කියන්නේ? අරකට වඩා එළියයි කියනවා මිසක දැන් කෝකටද අඳුර කියන්නේ? දෙකෙන් එකකටවත් අඳුරක් තියෙනවද? අඳුරක් කියන්නේ නැහැ. නමුත් ඊට වඩා එළියක් ඇති වුණාම ඒකෙන් තේරෙනවා අර එළියයි කියපු එකේ තියෙන අඳුරත් තිබිලා තියෙනවා කියලා නේ. හැබැයි වෙන එළියකට සාපේක්ෂවයි මේක අඳුර ගතිය තේරෙන්නේ. නමුත් ඒකට අඳුරක් කියන්නේ නැහැ. හරියට වශයෙන් බල්බ 25ක් විතර පොත්තේ මේ වොට් 25ක් විතර එළියක් දැම්මු. තවත් වැඩි. එතකොට 10ක් තියෙන මට්ටමේ අඳුරක් තිබුණා කියලා වෙනවා. අර වොට් 100ක් විතර එකක් දැම්මු. අර 500ක එකක් දැම්මා. ඒ වගේ එකින් එකට ආලෝකයේ වැඩි ගන්න වෙනවා නේද? නමුත් ඒ එකකටවත් අඳුරුයි කියනවාද? ඒ වගේ දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ඉඳලා අවිද්‍යාව නැත්තම් මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය වැඩි ගන්න තියෙනවා. ඒක හරියන්න කමක් තියෙනවා. හැබැයි මේ සම්මා දිට්ඨිය කියපු අවස්ථාවේදී යම් අඳුරක් තිබුණා නොදකින ගමක් තිබ්බා කියන කාරණාව වැටෙන්නේ ඊට වඩා වැඩිපුර වැටෙච්ච දවසටයි නේද? ඒ වගේ මේ සම්මා දිට්ඨිය කියන කාරණාව ඒ කියන්නේ යම් දවසකදී ඇත්ත දැක්කහම එතන ඉඳලා ඇත්ත දකින්න තැනට තමයි අනඤ්ඤාත අඤ්ඤස්සාමි තීන්ද්‍රිය කියන්නේ නොදන්නා දේ දැනගන්න යනවා. දැක්කට පස්සේ අඤ්ඤේන්ද්‍රිය දැනගත්ත දැක්කා. ඊට පස්සේ සෝවාන් මාර්ගසිත මේ පල්ලෙට පස්සට පස්සේ සකදාගාමී මාර්ගයේ පෙන්වන්නේ මොකද්ද? පරියෝදාන. තවත් පිරිසිදු වෙනවා කියන කෙනෙක් විතරයි. අනාගාමී මාර්ගයේ පෙන්වන්නේ කොහොමද? පරියෝදාන. එතකොට අරිහත් මාර්ගයේ පරියෝදාන. රහත් වුණාට පස්සේ තමයි අඤ්ඤතාවි දැනගෙන ඉවරයි. කියලා දැනපත් වෙන්නේ. ඒක මෙහා මුලින්ම තමයි නොදැක්ක දේ දකින්න යන්නේ. ඊගාවට වෙන්නේ දැකීම පිරිසිදු වෙනවා. දැකීම පිරිසිදු වෙනවා. දැකීම පිරිසිදු වෙනවා කියන එක පෙන්වන්නේ දර්ශනය එකමයි. එතකොට අරිහත්ත්වයේදී දැකලා ඉවරයි. ඒ කියන්නේ මේ කාලෙදී රූපේ පිරිසෙන් දැකලා කාමයේ නිරුද්ධ වුණා නම් ඒ නිරෝධ වීමම තමයි. නමුත් ඒ දැකීම තවත් පිරිසිදු වෙනවා. ඊට පස්සේ නාම ධර්ම පිරිසෙන් දැකන රූපේ නිරුද්ධ වෙනවා. ඒ නිරෝධය නිරෝධ වීමම තමයි. ඊට පස්සේ පටිච්ච සම්පදා ධර්මය දකිනවා. දැක්කම නාම ධර්මයන්ගේ නිරෝධය සිද්ධ වෙනවා. ඒ නිරෝධය නිරෝධයම තමයි. මේ එකම සිද්ධිය රූප නාම අර ටිකක් පිරිසිදු වීම වැඩි වෙලා තියෙනවා. ඔක තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. හැබැයි එකක් දකින්න ඕනේ කෙනෙක් නිවන් දකින්නවා නෙමෙයි. නේද? එතකොට කවුද එහෙනම් නිවන් දකින්නේ? පුද්ගලයෙක් නිවන් දැක්ක කෙනෙක් නිවන් දැක්ක නෙමෙයි. දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙනවා. දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙනවා. නේද? තියෙන අඹ ගහේ ගෙඩි ටික කාල නැවත ඇට ඉතුරු කරන්නේ නැහැ වගේ ඒ පුරාණ කර්මයට හටගත්ත අඹ ගහයි ගහේ ගෙඩි ටිකයි වගේ තමයි මම ඔය විඥාන ආපු සලයන් පස්සේ වේදනා කියන ස්පර්ශ ආයතන හය ආරම්භයයි කියන්නේ. ගහේ නැවත ඇට හදාගත්තා වගේ තමයි වර්තමාන අවිද්‍යා පටන් ගන්න කර්ම. එතකොට වර්තමා ගෙඩි කනෝ හැදෙන හැදෙන ගෙඩිය කනෝ ඇට ටික ඇති කරනවා. දැන ගන්න එක තමයි අපි කරන්නේ. ඇත්ත දෙක පිළිගන්න වෙනවා. අර කන ගෙඩිය ඇට වැලක. ඒ වගේ එතකොට කියනවා නැවත මේ ගස් ගැවීම වැඩිම නැවත වෙනවා. ඇට හිතුවොත් ප්‍රශ්නයක් නැහැ. අයි කිටි කන්න පුළුවන්. ඒ වගේ ගහක් හැදෙනවා අයි කිටි කන්න පුළුවන්. ඒ වගේ එතකොට මේ ගෙඩි ටික කෑව නමුත් ඇට ඉතුරු කරන්නේ පල්ලා තුච්චල දාන. එතකොට මොකද වෙන්නේ? මේ ගහ තියෙනකන් අවුරුදු 50ක් හරි 60ක් හරි තියේ. මේ ගහ තියෙද්දිමයි නැවත ගහක් හදන්න විදි බීජ ඉතුරු නොකළේ. තේ කියන බීජ ආවරුලි ඡන්ද ඒක බීජ ක්ෂේවීම නොවැඩුණු ඡන්දේ තණ්හාවේ නැවත භවයකට නොයළුණු සිටින් නැවත භවයකට යන්න සිත් නැහැ. එතකොට මොකද වෙන්නේ? නිබ්බන්ති දීලා යතයන් දුකේ දීර්යන් වහන්සේ නෙවෙනවා පහලක් නෙවෙනවා වගේ. ඔන්න ඔය මේ ගහ කියන තැන ගෙඩි කාලා ඇට ඉතුරු නොකරන මට්ටම තමයි රහතන් වහන්සේ කියලා කිව්වේ. ස්පර්ශ ආයතන හය පරිහරණය කරනවා නවත නොහට ගන්න විදියට. තව පැත්තකින් ගත්තොත් බහැව ස්පර්ශ ආයතන හයේ කිසිම නිමිත්තක් ඉතුරු නොවන එකයි අන්තිමට කර්ම නැහැ කියලා කිව්වේ. කර්ම රැස් වෙනවා කියලා ගන්න. ඕගලන්ට බහැව ස්පර්ශ ආයතන හයේ එකදු නිමිත්තක් හරි තියෙනවා. ඒ ඉපදෙන්න තියෙන නිමිත්ත. රූප සද්ද ගන්ධ රස පුත්තබ්බ ඒව ආරම්භය. මොකද ඇත්තම යථාර්ථය තමයි රූප ගැටුණු නිසා ඕගලන්ට පෙනෙන බව වෙන්න පුළුවන්. ඇත්ත. පෙනෙන්නේ කාටද? බාහිර ඉඳලා Tamanට නේද පෙනෙන්නේ? ඉතින් පෙනෙනදී ආපු බාහිරටයි තියෙන්නේ කොහොමද? දැන් බාහිර රූප ටික නිසා රූප ඇහැට ගැටිලා ඇහැට උඩින් තියෙන හිතට රූප පේනවා. හරි. පෙනෙනවා කියන දෙකට නාම රූපච්ච විඥාන. මේ රූපයයි හිතේ තියෙන නාම ධර්මයන් නිසා පේනවා. හරි. පෙනෙනවා කියන එක දැනගන්නවා කියන එක ඇති වෙනවා. දැන් දැනගත්තදී පෙනෙනවා කියන්නේ ආයෙත් රූපෙටයි කියනවාද? ඔයගොල්ලෝ මේ කියන්නේ මොකද දන්නවද? දැන් මේ කකුල් හතරයි මේ ලෑල්ලයි නිසා මොකද්ද? මේ දැන් මේසේ කියන එකට වැය වෙලානේ කකුල් හතරයි ලෑල්ලයි ඔක්කොම ටික වැය වෙලා මෙහෙම කියන හින්දානේ මේසේ. හරි. දැන් ඕගොල්ලෝ ආපහු මේසේ කකුල් ගැන කතා කරනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ මේසේ කකුල කියයි මේසේ ලෑල්ල කියයි ඒකෙන් වරදක් තියෙන්නේ නැහැ ඔයගලට නේ. දැන් ඉතින් බලන්න මේ ලෑ කකුල් හතරයි ලෑල්ලයි ටික කියන ටික මෙහෙම තිබුණු හින්දා හදපු හින්දා නේද මේසේ කිව්වේ. හරි. දැන් ඔන්න මේසේ කියන එකට මේ ටික වැය වෙලා තමයි මේසේ කිව්වේ. දැන් මේසේ කියලා වෙන මේකක් දැකලා ඒක කකුලක් දකින්න පුළුවන්ද? තේසනවා කියන්නේ ඒකට. දැන් අපිට ඔකේ දෝෂේ තේන්නේ අපි හැමදේම කරවලස් කරගෙන ඉඳිට ඉන්නවා කියලා කියන්නේ. දැන් මේ අඳු ටිකයි ලෑල්ලයි මේ විදිහට කෑලි ටික ඔහොම යෙදුණු හින්දා තිබුණු හින්දා ඔන්න ඒකට මේසේ කිව්වා. හරිනේ? දැන් මේ කෑලි ලෑලි වලින් අමතරව වෙනම මේසයක් තියෙනවද කියන්න මට? එහෙනම් වෙනම මේසයක් තියෙනවා නම් මේසෙ කකුල් කියලා තේරුම් ගන්න පුළුවන් මේ මේසෙට. දැන් එහෙම යෙදෙනවද? ඒකම තමයි අපි කියන්නේ දකින්න රූපේ කියලා. මේසේ කකුල් දැක්කත් එකයි පෙනෙන රූපේ කියලා පෙන්වුවත් එකයි. රූපයයි නාමයයි දෙක වැය වෙලා පෙනෙනවා. හරි. ඊට පස්සේ මේ නාම රූප දෙකම නැති වෙනකොට පෙනෙන එක නැති වෙනවා. ආයත් රූපයයි නාමයයි දෙක නිසා ආයත් පෙනෙනවා. ආයත් දෙක නැති වෙනකොට පෙනෙන දේ නැති වෙනවා. කිසිම වෙලාවක පෙනුනේ රූපේ පෙනුනේ නාමේ කියලා අනිත්‍යතට යන්න පුළුවන්ද කියලා බලන්න. බෑ. පුළුවන් අවිද්‍යාව තියෙනකම්. එතකම් කර්මයි. එහෙම ගියොත් කර්මයි. ඔයගලට මේසේ කකුල් දකින්න තා කර්මමයි. පුතු කකුල් දකින්න තා කර්මමයි. මේ ශරීරයක් ගන්න අපි කමක් නැහැ. දැන් අත පය ඔළුව ඇඟ මේවා ටික ඔක්කොම එකට මෙහෙම යෙදිලා තියෙන නිසා මම කිව්වා හරි කමක් නැහැ කියෝ මේක. දැන් ආයෙත් දකින්නොනේ මගේ අත මගේ කකුල් මගේ ඔළුව කියලා තනිත් පැත්තට දකින්නොනේ ඕකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ හැමතැනම එකම දෝෂි මම කියේ දැන් ඔය ගහක් කියන්නේ මුල් ටිකයි කඳයි කොළයි අතුයි ඉති ඕවා ටික යෙදිලා නැහැ වුණාම අපි ඔකට කියනවා මොකද්ද ගහ. ඊට පස්සේ ආයෙත් දැක්කම අපි මේ ගහේ කොළ මේ ගහේ අතු මේ ගහේ ඉති මේ ගහේ කඳ මේ ගහේ මුල්. දැන් ඔය ගහ මොකද්ද කියන්නේ මට? අවිද්‍යාවෙන් හටගත්ත ගහ ඒක. අරක ස්කන්ධයෙන් හටගත්ත ගහ. මේ ගහ අවිද්‍යාවෙන් හටගත්ත ගහ. ওই ගහටයි තණ්හාව හිටින්නේ. මේ නාම රූප නිසා විඥාන්නේ. දැක්ක රූපෙටයි තණ්හාව නැති වෙන්නේ. මේ දැනගත්ත දැක්ක කියන සිද්ධිය නාම රූප නිසා හටගත්ත ඒක ඉතරයි. නමුත් ඊට පස්සේ රූපයක් දකින්න පුළුවන් කියලා ආයෙත් දිහලා තියෙනවනේ. ඕගලන්ට මේසෙ කකුල් ටික අරබේ තණ්හාව හිටින්නේ. ඔය වගේ හැම වෙලාවෙම අපි හදා ගන්නවා එකක්. දැන් මම කියලා කෙනෙක් පුද්ගලයේ සත්‍යයේ ඉන්නවා නම් ඉන්න කෙනා එක්කෝ රූප බලමින් සද්ධාහමෙන් ගඳ සොඳ ලබමින් රස ලබමින් ස්පර්ශ ලබමින් ධර්මාරාමයෙන් හිතමින් කියන මේ ස්පර්ශ ආයතන හයේ මොනවාම හරි වැඩ කරමින් ජීවත් වීම නේද කෙනා කියලා කියන්නේ. කෙනා කියලා කියනවනම් යමක් ඒ අයි තියෙන ස්පර්ශ ආයතන හයේ පැවැත්මට නේද? ස්පර්ශ ආයතන හයේ පැවැත්මයි කෙනා. දැන් බලන්න ආයතන හයම පවතින කෙනෙක් නැද්ද කියලා. දැන් රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන හයම දැනගන්නා වූ මම කෙනෙක් නිර්මාණය වෙලා නැද්ද? ඇහැ කාගෙන මගේ, කන මගේ, නාසය මගේ, දිව මගේ, ශරීරය මගේ, කය මගේ, හිත මගේ. දැන් මගේ කෙනා කොයි ආයතනයේද ඉන්නේ? එයා මේ ස්පර්ශ ආයතන හයයි කෙනෙක් නෙමෙයිද? එතකොට දැන් යා කොහෙද? ඔන්න උතරයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඕක තමයි කෙලෙසේ. උතර තමයි ගුටි කන දැන. අවුයි. නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ පෙනෙනකොට පෙනෙනවා කියන සිද්ධියම ජීවිතය. ඇහෙනවා කියන සිද්ධියම ජීවිතය. ඒකට අමතර පෙනෙනා වූ මම නැහැ. ඇහෙන මම නැහැ. ස්වභාවික සිද්ධිය. අන්තිමට ආවහම. එතකොට සමාධිය කියන තැනට ආවහම අර අමතර කෙලෙස් ඉති නැතිකම ඉහිලා තියෙනවා. සංඛාර කියන එකෙන් තමයි ඉවාව හදලා තියෙන්නේ ඔය කෙලෙස්. ඊට පස්සේ තමයි මගේ ඇහ, මගේ කන, මගේ නාසය, දිව ශරීරය කියලා ආපහු මෙයාට කැලිටික් එකතු කරගන්න. ඉතින් ඔන්න ඔය සඳහායි මේ මේ වැරද්ද කියන්නේ ඇත්ත නොදකීම කියන්නේ ඔන්න ඔය ඇත්ත නොදකින කම තියෙනවා. ඉතින් අන්තිමට ඕක වරදක් කියලාත් අපිට පේන්නේ නැහැ. පේනවද? මේක කෙලෙසියක් වරදක් කියනකොත් පේන්නේ. නමුත් අපි හොඳට නුවණින් බලුවොත් පමණ කරන්න දෙතර මහ විශාල වරදක් කියන එක තියෙනවා. හරි. එතකොට දැන් ඔය මම සම්මා දිට්ඨිය කියන එක 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 ආකාරයට කතා කළා. ඊට පස්සේ ඔය සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් අපිට ඕනේ ඉතාම තියුණු තීව්‍ර චිත්ත ඒකාග්‍රතාවය. තාපතෙන් ගත්තාම යම් වතුරක ප්‍රභාස්වර ගතිය තියෙනවා නම් පතුල පේනවනේ නේද? ඒ වතුරට සායම් මොන හරි දෙයක් කළා තිබුත් වතුර පේනවද? පේන්නේ නැහැ. එතකොට ඒ වතුර කැවැත්තිලා රළ ගහනවා වගේ කැලැත්තිලා නම් පතුල පේනවද? ඒ වතුරේ දියසෙබල බැඳිලා වගේ තියෙනවා නම් පේනවද? නැහැ. එතකොට බුබුළු දදා පෙන දදා නටනවා නම් වතුර පේනවද? නැහැ. ඒ වතුර මඩ වෙලා බොර වෙලා නම් පේනවද? නැහැ. ਉਹ එකක්වත් නැතුව බොහෝම ප්‍රභාස්වරණ වතුර පේනවා නේද? ඒ වගේ මේ සිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දියසායන් ටිකක් දියවිච්ච වතුර වගේ තමයි කාමච්ඡන්දේ කියන එක මනසේ හෙදුනොත් ඒක ඇත්ත පේන්නේ. ඊට පස්සේ ඒ වෙන දදා පැහෙන නටන වතුරක් අඩිය පේන්නේ නැහැ වගේ ද්වේෂයේ පටිගය කියන තරහව කියන එකක් මනසේ ඇති වුණාම ඒ මනසට ඇත්ත පේන්නේ නැහැ. ඉතින් දියසෙවල බැඳිලා පාසි වලින් පාසි බැඳිලා නම් ඒකේ වතුර ඇත්ත පේන්නේ නැහැ. ඒ වගේ තීන මිද්දෙන් යුක්ත නම් ඒකත් පේන්නේ නැහැ. වතුරක නිතරම රැලි ගහනවා නම් චංචල නම් ඒත් අඩිය පේන්නේ නැහැ. වගේ සිත විසිරුණු කමක් නම් විසිරලා නම් තියෙන්නේ ඒත් ඇත්ත පේන්නේ නැහැ. වතුරක් බොර වෙලා මඩ පාට නම් ඒත් අඩිය පේන්නේ නැහැ. ඒ වගේ විචිකිච්ඡාව නම් තියෙන්නේ සැකේ නම් තියෙන්නේ ඒත් ඇත්ත පේන්නේ නැහැ. ඉතින් මේ කාමච්ඡන්ද විපාද තිනිත උද්දච කුච විචිකිච්ඡා කියලා කියන්නේ සිතේ තියෙන ප්‍රභාස්වරකම සිතේ තියෙන පැහැදිලිකම යමක් විනිවිද දකින්න පුළුවන් හැකියාව තමයි නැති වෙලා තියෙන්නේ. ඔන්න ඔය ටික දුරු කරගන්න තමයි මහන්සි වෙන්න ඕනේ. ඔය ටික දුරු කරගත්ත දවසට මේ කතා කරන දේවල් කිසි වෙහෙසකින් අපහසුකින් දුරව දෙනවා. දකින්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඉතින් අන්නේ දැකපු දවසට බුදුරජාණන් වහන්සේ නෙමෙයි ওই කාරණා කියන්නේ ඕගොල්ලෝ ලෝකෙට කියන්නේ බල අන්දේ බීරෝගේ ඉන්නේ මෙන්න මේකනේ ඇත්ත කියන එක කියයි ඕගොල්ලෝ. අද අපිට ඕක බරක් නොවුනට මේ බරක් වගේ දැක්කට නීවරණ ධර්මයන්ගේ විදුණු මනසට බරක් නැහැ. ඇත්තටම මම ඔය කියන්නේ ධර්මයේ කියන එක ගැඹුර නැහැ. ධර්මයේ කියන එක කෙනෙකුට ගැඹුරුයි කෙනෙකුට නොගැඹුරුයි වෙනවා නම් ධර්මයේ අසාධාරණයක් කළා නැද්ද? අසාධාරණයක් කළා තියෙන්නේ. නමුත් ධර්මයේ ගැඹුර නොගැඹුරුකම නෙමෙයි තියෙන්නේ. දැන් කිලෝ 5ක විතර බරක් අරගෙන පොඩි ළමයෙකුට දුන්නොත් අවුරුදු 4ක 5ක මේ කිලෝ 5 කොච්චර පැයක් විතර උස්සගෙන හින්ද පුළුවන්ද? බැහැ. මොකද ඒක බරයි. හොඳයි මේ කිලෝ 5 අවුරුදු 20ක 25ක තරුණයෙක් අතර දුන්නොත් පැයක් හිටගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්. කිලෝ 5 පොඩි ළමයා ගාවදී ළමයාට බර වැඩි කළා තරුණයා ගාවදී බර අඩු කළාද? එහෙනම් මොකද වෙන්නේ? කිලෝ 5 5මයි කෙනා කෙනාගේ දරා ගැනීම හැකියාව නොහැකියාව මත මේක බර අඩු හා වැඩි උනේ නේ. හොඳයි මේ පොඩි ළමයා අවුරුදු 25කදී ඒක තරුණයෙක් වෙච්ච දවසට. ඒ වගේ කිලෝ 5 5ම වගේ ධර්මයේ ධර්මයමයි. ඒක කෙනෙකුට ගැඹුරු නොගැඹුරු වෙන්නේ නැහැ. නීවරණ වැඩි මනසට මේක ගැඹුරයි. පොඩි ළමයට වගේ. නීවරණයන්ගේ මිදිච්ච මනසට නොගැඹුරුයි. පොඩි ළමයට ලොකු ළමයෙක් වෙච්ච දවසට එයාට මේක බර නැහැ වගේ නීවරණයන්ගේ මිදිච්ච මනසක් හදාගත්ත දවසට එදාට මේ ධර්මයට ගැඹුර නැහැ. ඉතින් ඒ නිසා මේ සසර සියලුම සසර දුක අවසන් කරන්න මේ ඇත්ත දකින්න ඕනේ. ඇත්ත දකින්න ලියන ඊගාව උපාය තමයි නීවරණ ධර්ම දුරු කරගන්න. ඉතින් අපි නීවරණ ධර්ම දුරු කරගන්න මේ ඇත්ත දකින්න නීවරණ ධර්ම දුරු කරගන්න තමයි මේ භවනා කරනවා කියන එක කරන්නේ. ඒකෙදි අපි සමත කමතහනක් වඩනවා. සමත කමතහනක් වඩද්දි මම මතක් කළා සති නිමිත්ත හිත තියාගන්න කියලා. සති නිමිත්ත කියනවා මට දැන් මතක් වුණේ. ඊයේ පෙරතරට ආවේ නැහැ, පෙරේ දාගෙන නැති කතිය ඉන්නවා කිව්වා. සමත කමතහන සති නිමිත්ත ගැන කියලා දෙන්න කියලා කිව්වා. සති නිමිත්ත කියලා කිව්වේ තොල් දෙක ළඟ හෝ නාසය ළඟ හිත තබා ගන්නවා. හිත යොමු කරනවා තොල් දෙක ළඟට හෝ නාසය ළඟට. එතකොට දැන් මෙතන තොල් දෙක හෝ නාසයට හිත යොමු කළා. හිතෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. හිතට තොල් දෙක හෝ නාසය හෝ දැනගන්න දැනෙන්න සකස් කරලා තියෙනවා. ඒක කෙනෙකුට ප්‍රකට නැත්නම් මම අර කිව්වා තොල් දෙක ගාවට මෙහෙම ඇඟිල්ල තියන්න, ඇඟිල්ල ස්පර්ශ වෙනවා. එතකොට ස්පර්ශ වෙන තැනට හිත යොමු කරන්න. හිත එතෙන්ට යොමු කළා දැනුම එහෙම්ම තියදී ඇඟිල්ල ගන්න. ඔන්න එතකොට ඒ තමයි දැන් සති නිමිති ඉන්නවා කියලා කියන්නේ. සති නිමිති ඉත තියාගෙන ඉන්නවා. ඊගාව දේ තමයි සති නිමිති කිසිකල සති නිමිත්තටම නැඹුරු වෙලා ඉන්න. සති නිමිත්තේට හිත තමල වෙන දේවල් හිතන්නේ නැතුව සති නිමිත්ත කියන ආසේ හොතොල් දෙක ළඟ හිත තියාගන්න, හිත තියාගෙන ඊටම නැඹුරු වෙලා ඉන්නවා. ඉන්නකොට හිත අහකට ගියොත් ආපහු සති නිමිත්තටම ගන්න. කිසිම වෙලාවක ආනාපාන සති භාවනාව කරන්න යන්න එපා. සති නිමිත්ත තුල වෙන කිසියම් දෙයක් කොට හිත යන්නේ නැති විදිහට සති නිමිති තුල ඉඳ හුරු වෙන්න. හිත තබන්න. එහෙම ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස වෙන බව දන්නවා. ඉබේමයි ස්වභාවිකවයි ජීවිතේ ද හුස්ම ගන්නේ. හුස්ම ගන්න තිද්දී හොඳට පැටල මේ වැටෙයි Tamanට හොඳට සති නිමිති හිටියාම. ඔයගලන්ට ඒක තේරෙන්නේ නැති සති නිමිති ඉන්නේ නැති හින්දා සති නිමිති හරියට කියන්නේ ඉබේමයි ආස්වාස ප්‍රස්වාස ප්‍රකට වෙන්නේ. ඒ ප්‍රකට වෙන අස්වාස ප්‍රස්වාසයේ නුවණින් දනිමින් ඉන්නවා. මේ විදිහට තමයි ආනාපාන සති භාවනාව කරන්නේ. එතනින් නැගිටට පස්සෙත් ආනාපාන අස්වාස ප්‍රස්වාසයේ අනුගේ සිහිය නැහැ. නමුත් සති නිමිත්තෙ හිත තියාගෙන සති නිමිත්තෙම හිත තියාගෙන එනවා. සති නිමිත්තෙ හිත තියාගෙන වැඩ කටයුතු කරනවා. එතකොට මේ විදිහට උපාය කරන උසාවත් වෙනවා. එහෙම නැතිනම් සති නිමිත්තෙ මෙහෙත තියාගෙන බුදු ගුණ හෝ අසුබය හෝ මරණය හෝ කුමන හෝ කමඨණක් වඩන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔය සමත කමඨණක් වඩන හැටි. ඊට පස්සේ ඊට අමතරව මම ඊයේ කිව්වා අනිත්‍ය සංඥාව වඩන හැටි. ගල් රෝලකට පාරේ තලන ගල් රෝලකට යටට දාන හැම ගල් කැටයක්ම කුඩු කරගෙන චප්ප කරගෙන යනවා වගේ අනිත්‍යය කියන සංඥාව වඩන්න, අනිත්‍යය කියන ධර්මතාවය මෙයාට හසු වෙන හැම දෙයක්ම පොඩි කරගෙන යනවා කියලා බලන්න කියලා. ඇත්තටම ওই මට්ටමේදී බලුවම සළු මට්ටමේ කෙලස් අඩු වෙනවා. නමුත් මේ අනිත්‍ය සංඥාවද එක 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 මට්ටම් වලට ගැඹුරට යනවා. තව කෙනෙකුට පුළුවන් ඕනනම් ඉඳගෙන ඉන්නකොට සති නිමිත්තේ මේක තබාගෙන උපදින හැම විතර්කයක්ම අනිත්‍යයි කියලා බලන්න පුළුවන් නම්. එතකොට හැබැයි එතනදී චිත්තුප්පාදයේ දක්ෂ වෙන්න ඕනේ. චිත්තුප්පාදේ කියලා කියන්නේ හිත උපදින කර්මයේ දක්ෂ වෙන්න ඕනේ. ඔතනින් අල්ල ගන්න පුළුවන් නම් හිතේ සමාධිමත් බව ඉතාමත් වේගයි. ඒ කියන්නේ උපදින හැම විතර්කයකම අනිත්‍ය බලන්න ඕනේ. හිත ගොඩාක් සමාධිමත් වුණාම විතර්ක සිල් වෙනවා. ඒ කියන්නේ සති නිමිත්ත තුල හොඳට හිත තැබ්බහම ඕගලන්ට ගෙවල් දොරවල් දුවා දරුවෝ කියලා හිතෙන්නේ නැහැ. ඔය එක එක දේවල් සිහි වෙනකම කතා කරන ගතිය එන්නේ නැහැ. ඒ වෙලාවට දැන් විතර්ක තියෙන්නේ වෙන විදිහකට. ඒ වෙලාවට ඒක හඳුනගන්න පුදක්ෂ වෙන්න ඕනේ අපි. ඒ වෙලාවට පිහිටි අර්ථයෙන් විතර්ක තියෙන්නේ. සිහි වෙන අර්ථයෙන් නැහැ, පිහිටි අර්ථයෙන් තියෙන. ඒ කියන්නේ දැන් මෙහෙම අත් දෙක වහගෙන හිටියොත් සිහි වෙන්නේ නැහැ සති නිමිත්ත තියෙනවා. නමුත් ඕගලන්ට මේ වටපිටාවේ දේවල් කියනවා කියන කම තේරෙන්නේ. දැන් ඒව විතරක ඕගලන්ට. ඒවා දැන් ඔගොල්ලෝ ඇස් දෙක වහගන්න බලන්න ඇස් දෙක. වහගත්තාම හිතට පේනවා නේද මේ වටපිටාවේ අනිත් අය කියනවා ඉන්නවා කියලා. ඔන්න ඕවා මේ ඕගලන්ට හරි විද්‍යාව පුළුවන්. ඇස් දෙක වහලා වටපිටාව බලන්න ඕන. ඉතින් ඒක දුති නැහැ කියනවානේ. දැන් අපි නම් දන්නේ ඇහැට රූප ගැටුනහම චක්කු විඥානේ උපන්නොත්මයි පේන්නේ කියලා. ඉතින් දැන් ඕගොල්ලන්ට පුළුවන් නේ වටපිටාව බලන්න ඇහැ පරිහරණය නොකර බලනකොට මට කවුදා කියලා දුන්නේ නැහැ කියලා ඕගොල්ලන්ට. ඇයි දැන් ලොකු ඇස් දෙක වහගෙන චක්කු විඥානේ උපදින්නේ නැතුව රූප බලන්න ওই දිවස්වත් තමයි. දැන් දෙන්නුත් ඇත්තටම ඔය තියන්නේ රූප නෙමෙයි. රූප තමයි ඔය චිත්තජ රූපය. ඔය තියන්නේ සිතෙන් ඔසවපු චිත්තජ රූපය කොයි පෙන්නේ. ඕගොල්ලෝ දැන් රැවටිලා හිතාගෙන ඉන්නේ මේ හැටපෙන රූප කියලා. ඕ කෙනෙකුට පුළුවන් අනිත්‍ය සංඥාව වඩන කෙනෙකුට සත්‍ය නෙමෙයි ඒක තියාගෙන ඒ දැනෙන රූපය. ඇස් දෙක වහගෙන දැන් ඉදිරියෙන් පේනකොට මේ චිත්තජ රූපය තනිට. ඊට පස්සේ පිටපස්සේ පේනවා ඒ චිත්තජ රූපය තනිට. මේ වගේ හිතට දැනෙන රූපي අනිත්‍ය බලන්න පුළුවන් නම් කොහොම කර කර ඉන්නකොට හිතන ගතිය එනවා. එතකොට හිතනේ කිය අනිත්‍යයක් බලනවා දැනෙනේ කිය අනිත්‍යයක් බලනවා. මේ දෙකම වේගෙන් කරනකොට ඔය තියනවා කියන ඒව ටිකක් නැකෙන්න ගන්නවා. දැන් හිතෙන්නේත් නැහැ බාහිර තියෙන ඒවත් පේන්නේ නැහැ නේද? එතකොට පුද්ගලයා ඉදිරියට යනවා. හරිද? එතකොට ඔයගලන්ට මේ කය තියෙනවා කියලා තේරෙනවා. මේ මම ඉන්නවා කියන එක තේරෙනවා. දැන් ඒක විතරකය. ඒකද අනිත්‍ය බලනකොට දැන් කකුල් ටික මැකිනවා, අත නැකිලා යනවා ටික. දැන් මේ බාහිර පේන්නේත් නැහැ, එක එකව හිතෙන්නේත් නැහැ මේවත්. ඔයගලන්ට අහස වගේ. හැබැයි මෙතනින් බලුවාම මේ මූණ ගත්තාම මම කියන හැඟීම ඉතුරු. ඊට පස්සේ ඒකෙත් අනිත්‍ය වල බැලුවොත් ඔයගලන්ට මේ කමට අහන තියෙන තැනට වෙනකම්ම එනවා සති නිමිත්තට වෙනකම්ම තමන් වෙනවා සති නිමිත්තයි තමනුයි දෙන්නම එකිනෙක වෙන තැනක් වෙන මුකුත් නැහැ එයාට මුළු ලෝකෙම නියෝජනය වෙන්නේ සති නිමිත්ත විතරයි ඊට පස්සේ වෙන කිසිම හැබැයි කො ගොඩාක් එතකොට සමාධිය කැටි වෙනවා ගොඩක් උඩට යනවා ඔය මට්ටමට ගන්න පුළුවන් බොහෝම වේගෙන් බොහෝම ඉක්මනට ඊට පස්සේ යාට රහත් වෙන කම්ම ගමඩහන එතනින් හම්බ වෙනවා මම කියන හැඟීම ඉතුරු වෙනවා මේ මම කියන අස්මිමානය විමි කියන හැඟීම අනිත්‍ය බලබලා හිත වඩන්න පුළුවන් එයාට හිතේ උපදින ඉතාම සියුම් දසම මාත්‍රයක් පමණ වූ විතර්කය තර්ක ගන්න පුළුවන් මට්ටමට එනවා කිසිම විතර්කයකට එයා රැවටෙන්නේ නැහැ කුසල සහගතව තපුසල සහගතව කිසිම විතර්කයකට රැවටෙන්නේ නැහැ. එයා මොනවාම හරි දෙයක් හිතන්නේ නම් සිහි ඇතුව මන නුවණ ඇතුව දැන දැනමයි හිතන්නේ ඉබේ හිතෙන්නේ නැහැ. ඉතින් මොනවාම හරි දෙයක් දැනගන්නව නම් මෙනෙහි කරනව නම් සිහි ඇතුවම දැනගන්නව මෙනෙහි කරනවා. අසිහියකින් දැනගන්නව වෙන්නේම නැහැ. එතකොට තමන්ට මේ විදිහට හිත පවත්වන්න ඕනේ කියලා හිතුනහම ඒ විදිහට හිත තවත්වනවා. දැන් මට මේ අරමුණෙන් අයින් කළ වෙන අරමුණකට ඕනේ කිව්වහම ඒ අරමුණට තැබෙනවා. දැන් මට සති නිමිත්ත තුලම ඉන්න ඕනේ කියලා කිව්ව සති නිමිත්ත තුලම හිටියයි. මට අස්වාස ප්‍රස්වාසෙත් විතර කියන විදිහට ඉන්න ඕනේ කියලා හිතුවොත් ඒ විදිහට විතරක් ඉන්න පුළුවන්. ඉබේ නෑ දැන් මොකද? දැන් සති නිමිත්ත හිත තියෙනකොට ඉබේ අස්වාස ප්‍රස්වාසෙට යනවා. ඒව මොකුත් නෑ. මුත්තට කී කරේ. ඕන විදිහකට අන්න ඒ වගේ தත්ත්වයටපත් වුණාම ඕගොල්ලන්ට පුළුවන් මේ සත්පුද්ගල භාවයට හම්බ වෙන නාම රූපයන් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට ඒ හිතට හොඳට පැහැදිලි නාම රූප දෙක මෙනෙහි කරනවා. අනාත්ම බව තේරෙනවා. ඊට පස්සේ එකතැනක ඉඳගෙන ඒ හිත වැළුවාම නැගිටට පස්සේ ඕගලන්ට ඇස් ඉදිරිපිට රූපයක් හම්බ වෙනකොට හම්බ වෙන රූපයත් එක්කම එන පුද්ගල භාවය ආනි. ඉස්තරම මනසෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මෙහෙන් තමයි පුද්ගල කියලා රැවටෙනවා. නමුත් දරුවෝ ගැන, ගෙවල් දරුවෝ ගැන හිතන්න හැදුවට ඒකේ පුද්ගල භාවය නැහැ. බර නැහැ. පොත්තක් වගේ මේ ධම්ම. වගේ එනවා. මනස තුල ධම්මායතනයේ තියෙන සත්පුද්ගල හැඟීම ඉස්සෙල්ලා ගෙවෙනවා. ටික 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 අඩු වෙනවා. හැබැයි තාම ආයතන පරිහරණය කරන්න ගියම තාම පුද්ගලයම කියලා රැවටෙනවා. පුද්ගලයම කියලා රැවටෙනවා. ආපහුම භවනා කරනකොට මනසේ තියෙන පුද්ගල භාවය මුත්තටම අඩු වෙනවා. අඩු වෙනකොට ටිකක් දැනෙන්න ගන්නවා මේ පඤ්චායතනයේ දකින්නකොට එන පුද්ගල භාවය අඩු වෙනවා. මොකද ඇත්තටම මෙහි පුද්ගලයේ බාහිර පුද්ගලයේ දැකලා නෙමෙයි තියෙන ඇතුළත තියෙන පුද්ගල සංඥාවයි මේ දකින්නකොට අපි සිහි කරගෙන තියෙන්නේ. එයා එක තැනක ඉඳගෙන එයා අඩු කරනකොට මේ පැත්තෙන් දකින්නකොට තියා එන්න අඩු වෙනවා. අඩු වෙනවා. ඊට පස්සේ මෙතන යම් මට්ටමක් යම් දවසක් තියෙනවා ඒක ඉඳගෙන ඉන්නකොට පුද්ගල භාවයේ මම කියන හැඟීම අයින් කළාම පුද්ගල සංඥාව බාහිර සත්‍ය පුද්ගලයේ සිහි කරන්න පුළුවන් නිකම් පොතු ටිකක් සිහි කරනවා වගේ. චුට්ටක්ම තමයි හොඳටම තේරෙනවා මේක අපි විතර්කමයි සිහි කරන්න කියලා. ඒක හොඳටම එළඹ සිටි දවසට ඕගලන්ට මේ රූපය සමෝට එද්දිත් ඕගලන්ට පේනවා අනාත්මෝ නාම රූප දෙක හම් වෙනවා කියන නෝන ඉතිපත් වෙන දවසක් තියෙනවා. ඒ කියන්නේ අත්ති කායුතුව 50 සතිපත්චපටිතා හෝති. සත්‍යෙ පුද්ගලෙක් නෝ කයපමණක් ඇත්තියන 100 හොතින් එළපතිනවා. ස්පර්ශ ආයතන 6 හම්බ වෙද්දි සත්‍යෙ පුද්ගලයෝ කියන වෙනුවට මේ සත්පුද්ගල සංඥාව නැකිච්ච නැකිලා හම්බ වෙන මානසික මට්ටමක් ඇති වුණාම තමන්ගේ මනසේ නීවරණ ධර්ම නැහැ කියලා තවන්ට පේනවා. එකතන ඉඳගෙන හිටියත් නෑ ආයතන පරිහරණය කරන්න. ඒ ප්‍රමෝදයේ සතුට ප්‍රීතිය නිසාම හිත සැප ප්‍රමෝදයේ ඇති වෙනවා. ප්‍රමෝදයේ නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා සැප, සැපේ නිසාම පස්සද්ධිය, පස්සද්ධිය නිසා සැප, සැපේ නිසාම හිත සමාධි වෙනවා. අන්නේ සමාධිය කාම භවය අතහරින මට්ටමේ සමාධිය. දැන් මේ මට්ටමේ ඇති වෙන ওই මට්ටමේ ඇති වෙන සමාධියටවත් අර මම කිව්වා නාම රූප දෙක දගෙන මට්ටමේ ඒ සමාධියටවත් කියන්නේ නැහැ තම ධ්‍යාන කියලා. ඒ සත්පුද්ගල භාවය නැකිලා මේ මට්ටම පේන මට්ටම ගත්තාම කාම භවයේ උපරිම සමාධිය උපචාර සමාධිය. එතකොට අරපණ සමාධිය කියලා කියනවා. අන්න අර කාම මට්ටම අතහැරලා එනකොට අරපණ සමාධි මට්ටමේ තියෙන ලක්ෂණය දන්නවද? මොකක්ද ඒක? සම්පූර්ණ ඉඳගෙන හිටියොත් ඒ සමාධියේදී මේ කය සම්පූර්ණ අරපි කියන්නේ ගල් ගැහෙනවා වගේ වෙනවා. සම්පූර්ණ මනසෙන් විතරයි සමාධිය තියෙන්නේ. සම්පූර්ණ මේ පංචායතනේ අතහැරෙනවා. මට තියෙන ප්‍රශ්නයක් තමයි දෝෂයක් කියලා නෙමෙයි මම අහලා තියෙන සමහර ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන වලට අදිෂ්ඨාන කරනවා කටගාවට යනකොට ප්‍රථම ධ්‍යානේ නැහැ. එතකොට දෙක මට්ටම යනකොට තෘතීය ධ්‍යානේ, නල්ල මට්ටමට යනකොට චතුර්ථ ධ්‍යානේ කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ එක නෙමෙයි. ප්‍රථම ධ්‍යානයට පත් වෙනකොට මේ කය අනිමිත්තයි. මේ කය අතහැරෙනවා. කොහොමද මනින්නේ කියලායි තියෙන ප්‍රශ්නේ. ඊගාවට ප්‍රථම ධ්‍යානය කියන කේදෙත් විතක්ක ਵਿਚාර තියෙන ද්විතීය ධ්‍යානෙන් පස්සේ විතක්ක ਵਿਚාරවත් නැහැ. විතක්ක ਵਿਚාර නැත්තම් ඕගොල්ලෝ දන්නවද පංචායතනේ මොකක්ද දැනගන්න බැහැ කියලා? බැහැ. ඉතින් දැන් ද්විතීය ධ්‍යානෙ සම්බන්ධව මෙහෙන් කියන හරි දැන් තෘතී තුන්වෙනි ධ්‍යානෙට අදිස්ථාන කරන්න කියනකොට දැන් ඇයිලා අදිස්ථානත් කරුණා. එතකොට මට දැන් ඕනේ කවුරුද කොහොමද මේ විද්‍යාව කරගන්නේ කියන එක දැනගන්න. ඉතින් එහෙම නෙමෙයි මේ කය මම මේවා ඔක්කොම මතක කරන ඕගලන්ට නොරවටෙන්නේ මේ සැබෑම සිද්ධාන්තය. එතකොට මේ කය සම්පූර්ණම අතහැරෙනවා. සම්පූර්ණ මනෝමය සිද්ධියක් තමයි අර්පණ ධ්‍යාන මට්ටම ප්‍රථම ධ්‍යාන. මේ ශාසනයෙන් ප්‍රථම ධ්‍යාන ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාර්යාගේ අස අන්ධ කළා, මාර්යාගේ නුදෙක්මට ගියා කියලා. එච්චරට බලවත් ප්‍රථම ධ්‍යානය කිරියන්නේ මේ ශාසනය අසුර කරගෙන ගියෝ. එතකොට ඒ ධ්‍යානය මට්ටමේදී ඕගලන්ට මේ ස්පර්ශ ආයතන 6 ඇත්ත ඇති හැටි ඕගලන්ට සිහිපත් කරන්න පුළුවන්. සිහිපත් කළොත් ඒකට ප්‍රාර්ථනාවක් කරතෝ නැතේ. දැන් අපි කිව්වොත් ඇස් ඉදිරි පිටේ ඉන්න වර්ණ සතහනක් පෙනෙන්නේ අල්ලන්න බෑ කියලා අන්නේ කියපු ගති ටික ඒ විදිහටම පෙනෙනවා. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත යබෝ බැලිය යුත්තේ ඇත්ත බලන්නයි අපි හිත සමාධි කළේ ඇත්තයි පේන්නේ. ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටි දකිනවා. ඇත්ත දකින්න නිසා ඇහි කලකිරෙනවා. කලකිරෙන නිසා නොයෙදෙනවා. නොයෙදෙනකොට කෙලසුන්ගේ නාස්රාගේ මිදෙනවා. රූපේ ඇත්ත ඇති හැටි දකිනවා. සමාධිබ්බිකේ සමා භාවිත සමාහිතේ චitte යථාභූත පජානාත්. ඇත්ත ඇති හැටි සමාධි වඩන්නකොට ඇත්ත දකිනවා. යථාභූතම් පසන්තෝ නිබ්බින්දති. ඇත්ත ඇති හැටි දකින්නේ කලකිරෙනවා. නිබ්බින්දින් විරජ්ජති. කලකිරීමෙන් නොයලනවා. විරාග විමුච්ඡති. නොයලීමෙන් මිදෙනවා. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හොති. මිදුනා මිදුනා කියන නෝන එනවා. බුදුරජාණන් වහන්සේ දෙන්නනවා ක්‍රමයක්. විමුක්ති ඥාන දර්ශනය හේතු ප්‍රත්‍යය. ඒකට ඒක ප්‍රාර්ථනා කරන්න එපා. මිදුනහම මිදුනා කියන නෝන ඉබේම එනවා. මිදීම ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ඉබේම ලැබෙනවා. නොයලුනහම මිදෙනවා. නොයලීම ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ඉබේම ලැබෙනවා. කලකිරුණාම නොයලෙනවා. කලකිරීම ප්‍රාර්ථනා කරන්න එපා. ඉබේම ලැබෙනවා. ඇත්ත දැක්කහම. ඇත්ත දැකීම ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ඉබේම ඇත්ත පේනවා. හිත සමාධි වුණා. සමාධිය ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. සමාධි වෙනවා. සමාධි වඩන්න බෑ මේකෙදි. සමාධිය වෙනවා. සැප හිත කයිදික සැප සහගත කල්වි. සැපේ ලබන්න බෑ. ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ මහණෙනි. පස්සද්ධිය තුනම සැපේ ලැබෙනවා. පස්සද්ධිය ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. සැප සහ ප්‍රීතිය ඇති කල්ලි පස්සද්ධිය ලැබෙනවා. ප්‍රීතිය ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ප්‍රමෝදය ඇති කල්ලි ලැබෙනවා. ප්‍රමෝදය ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. නීවර දුරු වුණාම ලැබෙනවා. නීවරණ දුරු වෙන්න කටයුතුයි. ඉතින් නීවරණ ධර්ම දුරු කරගන්න තැනට විතරයි කරන්න ඕනේ. මේ ධර්මයේ දැනගත්ත කෙනාට ඉතුරු ටික දකින්නවා කියන තැන ඉදීම වෙනවා. ඉතින් ඒ නිසා නීවරණ ධර්ම දුරු කරගන්න තමයි අපි භාවනා කරන්නේ. කෙනෙකුට ඖදාරික මට්ටමින් හැම ධර්මයක්ම අනිත්‍යයි කියන සංඥාවෙන් බලන්න පුළුවන්. අනිත්‍යයි කියන සංඥාවෙන් බලලා ඒ අනිත්‍ය සංඥාව ස්පර්ශ ආයතන හයේ රළු මට්ටමට බලලා රළු කෙලෙස් ටික නැති කරන්න පුළුවන්. ඊට පස්සේ එක තැනක ඉඳගෙන ඉන්නකොට විතරකයන්ගේ අනිත්‍ය බලලා එහෙමම සුක්ම ප්‍රකට වෙන විතරකයන්ගෙන් උඩට ගිහිල්ලා සමාධිය ඇති කරගෙන ආශ්‍රේක්ෂය කරන තැන දක්වාම යන්න පුළුවන්. කෙලෙසුන්ගේ නාස්රංගෙ මිදෙන්න මේ අනිත්‍ය කියන ධර්මතාවයේ එක දොරටුවක් වෙනවා. ඒ නිසා අනිත්‍යද කියනවා විමුක්ති මොක කියලා. අනිත්‍ය කියන දොරටුවෙන් පිටමං වුණොත් එයාට කියනවා ශුන්‍යත චේතෝ විමුක්තිය ලබපු කෙනෙක් කියලා. එයා ඒ දොරටුවෙන් එළියට ගියා. අපි අද කියන්නේ කියන මොකද පටිසම්පදේ කතා කරොත් බැරි වුණා. අපි අනිත්‍යෙන් කතා කළා වගේම දුකෙන් අනාත්මෙන් කතා කරමු. ඊගාදස මටත් කියන්න දෙයක් තියෙන්න ඉතින්. ඒක තව පහයක් උගන්වන්න තිබේ. එහෙනම් දැන් හෙට දවසේදී අපි ඊගාව තියෙනවනේ අනිත්‍ය වගේම ශුන්‍යත අපනිහිත කියන චේතෝ විමුක්ති, ඒ විමුක්ති වලට දොරටු මොනවද, ඒවට යන්නේ කොහොමද කියන එකෙන් කතා කරමු. එතකොට හෙට දවසේදී හොඳ කොටසක් තියෙනවා. අර තේජනාක්ෂර දෙන්නේ අවශ්‍ය කරන්නේ බොහොම බලන්න හිතන කැලේදී. ඒ වගේ හෙට දවසේදී මේ භාවනා කරන කියලා දෙනකොට බොහොම වටිනා වැදගත් හොඳ කොටසක් තියෙනවා. ඒ නිසා ඉදුවන්තරන් හැම දිනම හෙට දවසේ සම්බන්ධ වෙන්න කියලා අද දවසේදී වැඩසටහන පවත්වන කරනවා. එතකොට මේ විදිහට භාවනා කරන්න හෙට දවසේදී අපි දුකෙන් අනාත්මෙන් කියන දෙකෙන් එකකින් භවනා කරන හැටි මේ වගේම ගැඹුරු වටිනා දහම් කරුත් ඔයගලන්ට අහගන්න පුළුවන්කම ලැබෙනවා. මේ එනම් මදනාම සාත්ම දෙපොත්තන එනම් අදද මේ තුමුතුන් කල්පනා කරගන්න බොහෝම ශ්‍රද්ධාවෙන් මේ තුමුතුන් ඒකේ බලදරවල මේ කටයුතු කරනා තිබුණත් ඒ හැම දෙයක්ම සත්‍යකින් දැවලා තුනුරුවන් කෙරෙහි හිතේ පැහැදීම ඇති කරගෙන මේ ස්ථානට ඇවිල්ලා ඒ සද්ධර්මයේ ඒ ශ්‍රවණය කළා ධර්ම අවබෝධය ලබාගෙන ඒ වගේම භවනාදී ගුණ ධර්මයේ පුරුදු පුහුණු කළ දවස පුරාවටම ඒ ප්‍රතිපත්ති ධර්මයේ හැසිරලා තථාගතයන් වහන්සේට පූජා කරන ගමන් තමන්ට සංසාරික විමුක්තිය ඇති කරගන්න කුසල ධර්මන සිද්ධ කරගෙන වටිනා කුසල ධර්මයන් සිද්ධ කරගත්තා. මේ ඇති කරගත්ත සීල කුසලෙන් අපි අනුමෝදන් කළ යුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ පින්වතුන්ට බොහොම සද්භාවයෙන් හැමදාම ජීවිතයට උපකාර කරන අපි කෙරෙහිත බොහෝ අනුකම්පාවෙන් කටයුතු කරන අපි ඔබ අප සෑම දිනාගේම කුසලයන්ට මුල් වෙලා කටයුතු කරන හැමෝටම ජීවිතය කුසල ධර්ම කරන්නට හරියට සතර මං හන්දියක පැන් ගන්න හදපු පොකුණක් වගේ අපේ ලොකු හමුලගේ ජීවිතය නායකාන්තගේ ජීවිතය සියලු දිනාටම කුසල නිදානයක් වෙලා ඉතින් මේ ජීවිතය මොහොතක් හෝ මේ ලෝකේ තව කාලයක් තියෙනවා කියන්නේ අහිංසක සත්වයන්ට සසර දුක් විඳින සත්වයන්ට මොහොතකට කුසල ධර්ම සිද්ධ කරගන්න අවස්ථාවක් ඉතුරු කරලා තියෙනවා වගේ. ඉතින් අපි සිද්ධ කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ඇති වේවා කරන කියන සාසන මාමක කටයුතු දිනු දිනු කරගන්නට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා. තුන්වගේ ආශිර්වාදයේ පුණ්‍ය ශක්තියේ බලය ජීවිතේ සම්බන්ධ වේවා. ඒ වගේම කරුණීය ලුක් ස්වාමීන් වහන්සේ නායක වඳුරු ප්‍රාර්ථනීය බෝධිගෙන් උතුණේ සරසෙට මේ කුසල ධර්ම හේතු පුනිස් වේවා. ඒ වගේම ඒ නායක හඳුන්ට නිතරම උදව් උපකාර කරන්නා වූ යසස්වි ස්වාමීන් වහන්සේතුළු ඒ අනිත් සියලුම ස්වාමීන් වහන්සේලාත් සක්වත්නිකාරණ වහන්සේලාට පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයද සුපිසුවපත් උතුණේ සරසෙත්වා කියලා. ඒ වගේම මේ අවස්ථාවේදී මේ රටට ඇවිල්ලා මේ වගේ බණ දහම් කියලා දෙන්න මේ අවස්ථාව ලැබෙන්න අපේ ගෞරවනීය නායක හමුදුරුව මුල් වුණා. වගේම මේ සඳහා සද්භාවයෙන්ම උපකාර කළා ඒ දෙන්නෝන් ධම්මදීප බෞද්ධ විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි මේ මොහොතේදී පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම එහාට මෙහාට දුවලා කරලා බොහෝම සද්භාවයෙන් උත්සාහවත් වෙච්ච පත්මසිරි ලියනගේ මහත්මයා, ඒ වගේම ලංකාවේ කටයුතු කරන්නට වේස මහන්සි වෙච්ච ඒ දේශප්‍රිය විරකුඩි මහත්තයාත් මේ මොහොතේ ඉතිපත් කරනවා. ඒ අයට විශේෂයෙන් මේ කුසල ධර්මයන් ආйти අපි සිද්ධ කරගෙන හැම කුසල සිතකට මේ හැමෝම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අයටත් මේ පින් අනුමෝදන් සුඛීසුපත් තුනෙන් සරසෙත්වා කියලා සාදු සාදු. ඒ වගේම අපි සිද්ධ කරගත්තු සියලුම කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත්, ඒ වගේම මේ පින් මුතුන්ගේ මේ පින් මුතුන් කියලා දරෝ රැකී ආරක්ෂා දිස්ත්‍රික්කට අධිකුල හේතු මේ විහාරස්ථානට අධිකුල හේතු ධ්‍යාන කිසි ශාසන මාන්තිෂ්ඨ කාර්ග දේවගණ සම්‍යක් සිටිනා ඒ සියලු දෙවියෝදමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගන්න දිව්‍ය පතන බෝධි මුතුන් වෙන සනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාශත්තා චුම්මත්තා දේවානාගා මනිටිකා පුඤ්ඤත්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මනිටිකා පුඤ්ඤත්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු.
ඒ වගේම ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේගේ ඒ ගුරුදේව උතුමන් වහන්සේලාත්, ඒ වගේම ගිහි ඥාතිත්ව ඥාතිත්ව දරන මාපිය දෙමාපිය ගුරුවර ආදී යම් යපරලෝකීය ඥාතිත්ව දිනන් ඒ සියල්ලත් ඉපත් කරනවා. අපිට ද පැවිත්ත ලබා දුන්නා වූ ඒ සහ අපේ ගුරුදේව උතුමන් වහන්සේලාත් ගිහි ජීවිත ඥාතින්ද ඉපත් කරනවා. ඒ වගේම මෙතන සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාගේම මිය පරලෝකීය තම තමන්ගේ මව්පිය ගුරුවර නැද බන්දු මිත්‍ර ආදී යන්තඥාතුන් සිටිනා මේ මොහොතේදී සිහිපත් කරගන්න. ඒ වගේම සාංශාරික වශයෙන් අපි හැම දෙනාගේම ඥාතිත්වයෙන් එපිනේ හිතුම් පින්බලාපෘත යම් ඥාතිවරු සිටිනේ සිවිත නාමත් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ මිය පරලෝ ගියාව මේ ජීවිත සංසාරික සියලුම ඥාතින්ට අද දවසේදී අපි සිද්ධ කළා මේ සියලුම කුසල වේවා අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. එයයි දුකක සිටින දුකෙන් අත මිදෙසක්වත් බාහිරකටපත් වීමෙන් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි මේ ඥාතින්ට පින් අනුමෝදන් කරමු. අද දවසේදී සිව්පසෙන් උපස්ථාන කළා වූ සියලුම දෙනාටත් මේ සෑම දිනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුබුන් සතුනන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තියෙන් බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිත වලට ඇතිවන්නා ලෙඩ දුක් කරදර බාධක අපල පතුල දුරු වේවා. කරන කියන යහපත් දාසියල සමුද්ද වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේ සැනසී පැන්න වැඩ වදාලා වූ උතුම් වජිරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල ධර්මය මේ සෑම දිනාටම උතුම් නිවන් පිණසම පාරමිතාව වේවා. ආජීවස්තමක සිල් සමාදන් වෙලා හිඳ සිල් පවා නැක්සවන්නේ ගෙදර ගිල්ල හිස් වචන කතා කරන්නේ නැතුව බොළු කියන්නේ නැතුව ඉන්න අපි හැමෝම කෙටියෙන් ගොඩනගා ගන්නවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිතු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාවේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංනිච්චිකෝ වකාලිකෝ මේහි පස්සිකෝ ඕකනයිකෝ පච්චත්තං දේහි සබ්බෝ විඤ්ඤෝ මේහි.
කරණීය මත් කුසලේන යන්තං
සම්සන්තං පදං අභිසමිච්ඡ